සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටලුවලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම එදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්නයක් අද ලැබිලා තියෙනවා. පාලි ඉදිරිපත් කරන්න පුළුවන් ප්‍රශ්නේ?
ඔව් මම ඉදිරිපත් කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවසරයි.
හොඳයි.
ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ කමඨහන් උපදෙස් පරිදි කලක් තිස්සේ ආනාපාන සති භාවනාව කරගෙන යන්නෙමි. දිනපතා පැයක් හෝ දෙකක් භාවනා කරමි. වර්තමානයේදී භාවනාව පටන්ගෙන හුස්ම රැල්ල දෙස බලා සිටින විට හුස්ම රැලි පහක් පමණ ගතවන විට හුස්ම රැල්ල නොපෙනී යයි. මම දැස දල්වා සිටියත් පෙනෙන්නේ අඳුරමයේ. කය නොදැනේ. සතිය කිඳා බසිමින් පතුලට යන සයක් දැනේ. ශබ්ද නොදැනේ. සිතුවිලි නොමැත. නමුත් නිදිමත නැත. මෙලෙස බොහෝ වේලාවක් සිටි විට ඇතැම් දවස්වල පමණක් එක්වරම ශරීරයේ සැහැල්ලු වී යනසයක් එසවෙන බවක් දැනේ. නමුත් එසවෙන්නේ නැත. මෙය පවතින්නේ ඉතා සුළු වේලාවකි. නමුත් එවිට හිත ප්‍රීතියෙන් පෙළේ. නිසසල රයක කරුවලේ සිටින විට ඇසෙන කණාමැදිරි හඬවැනි දෙයක් දැනේ. මෙය දිනපතා සිදු නොවේ. සමහර දිනවල බොහෝ වේලාව භාවනා කළ පසු මෙම කය සැහැල්ලු වීම වෙනුවට දැස වසාගෙන නමුත් දැස දල්වාගෙන බලන විට ඊටා දීප්තිමත් එළියක් තුල මා සිර වී සිටින බවක් තේරේ. එවිටද හිත ප්‍රීතියෙන් පෙළේ. මා මේ දන්වා සිටින්නේ මාගේ භාවනා අත්දැකීමයි. මා කළ යුතු සහ නොකළ යුතු දෑ අනුශාසනා කරන මෙන් ගෞරව පූර්වකව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී තව තවත් ධර්ම ප්‍රචාරයට අවස්ථාව ලැබේවා. සාදු සාදු සාදු.
ඔයටි මොනවාරි කරන්න පුළුවන් වෙලාවක් තියෙනවනම් ඒ හැම වෙලාවෙම මම ඇයි ඉන්නවා. මොනවාවත් කරගන්න බැරි නිකන් අන්ධකාරයක් වගේ කණාමැදිරි ශබ්ද වගේ ඇහෙනකොට මම යන්නේ. ඉතින් මේ වෙලාවට නොකල යුතු දේ දැනගන්න ඕන. මම ඇයි ඉන්නකොට පුළුවන් අතරම් මූල කර්මස්ථානේ සතිය පවත්වා ගන්න. අහන ප්‍රශ්නෙට උත්තරේ ඉච්චර කියන්න තියෙන්නේ. ඒක නිසා ඒ පුළුවන් තරම් ඒ මම ආයේ නැති සක්කාය දිට්ඨියේ නැති ඒ தත්තර දැන් ඉඳලා හම්බෙච්ච වෙලාවේ ඕක පොරකණ්ඩ යන්න එපා. ඕක කරන ගෙඩියක් ඉඳලා වැටෙනවා වගේ මලක් පොට්ටුවක් ඇවිල්ලා පිපෙනවා වගේ ඕකට අත දැම්මොත් ඉතින් ඕක සෞත් වෙනවා. ඒක නිසිනින්දේ ගහේ ඉඳෙන්න අරින්න ඕන. නිසිනින්දේ අවුවට මල පිපෙන්න අරින්න ඕනේ. ඒක තමයි කලාව. එතන විද්‍යාවක් නෑ. හැබැයි මම ඉන්න තැන් වල විද්‍යාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ යන වෙලාව දැනගෙන ඒ වැටකොටු බැමි නැති ඒ සීමාවල් නැත්තඳ ගියාම කලේසු දෙවි විමසීම තමයි විචිකිච්ඡාව කියන්නේ. සැකේ කියන්නේ. අන්‍ය වීත භාවයේ කියන්නේ. කෙලස් කියන්නේ සංස්කාර කියලා කියන්නේ. ආයේ වෙලාවට එහෙම නිකයි යන්න අරින්න ඒක දැන්න වෙලා තියෙනවා. මම මේ එකම තමයි නැවත කියන්නේ ප්‍රශ්නයක් අහපු නිසා. මොකද අවසාන ප්‍රශ්නේ නැත්තම් අනිත් ටික ඔක්කොම හොඳයි වාර්තාවයි. ප්‍රශ්න ඇහුවොත් ඔහොම මේක තමයි උත්තර දෙන්න තියෙන්නේ. එච්චරයි.
එපමණයි උදේ තියෙන්නේ නම්.
දැන් මේ අවස්ථාවේ අපිට ඉඩකඩ දෙන්න පුළුවන් වාචිකව කමඨාන් වර්තාවක් ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්න වාචික ප්‍රශ්න කමඨාන් වර්තාවක් තවම කවුරුත් ඉදිරිපත් කරන්නේ නැති පාටයි ස්වාමීන් වහන්ස මේ එරුවන් සරණයි ස්වාමින් වහන්ස. සක්මන් භාවනාව විනාඩි 39. මම දැන් මෙතන ලෙස සතිමත්ත පටන් ගත් විට අයහා අවට සීමා එක්ව පැතිරුණ බව හා නිහඬ බවක් අත්දකිමි. කිසිත් අරමුණු නොකර ඇවිදී කයේ ස්පර්ශ ඔස්සේ අරමුණු ගැනීමක් නැත. බලෙන් ස්පර්ශ අරමුණු කළද කයේ ස්පර්ශ ඒ මොහොතේ දැනීමක් පමණක් වන අතර කිසිත් අරමුණු නොකරන නිහඬ බවට යයි. වරින් වර ඇතුළත කතාව වෙනදාටත් වඩා ඈත්ව බොඳවීම ප්‍රකටව අත්දකි. ක්‍රමයෙන් ඇතුළත කතාවක් නැති ඇවිදීමකි. කයේ සැහැල්ලු බව වැඩි වේ. සක්මනේ වේගය අඩු වේ. පර්යංක භාවනාව පැය 1ක්. ආනාපානය මූලික කමඨාණයි. ආරම්භයේ සංසිඳුණු හුස්මට ගියද දැන් හුස්ම බැලීමක් නැතිව කිසිත් අරමුණු නොකරන නිහඬ බවක සිටී. ඒ බැව් දැන හුස්ම බැලුව විට හුස්ම නොදැනේ. ටික වේලාවක් ඒ දෙස බලා සිටි විට සියුම්ම හුස්ම අණුව කයේ උස්පහත් වීමක් සනිටුහන් වේ. පසුව කිසිත් අරමුණු නොකරන බව හා පොඳවීම වැඩි ඈත් වූ සිතිවිලි එක් වූ මිශ්‍ර වූ ස්වභාවය අත්දකි. පසුව වරින් වර පැහැදිලි පොඳ වෙන සිතිවිල්ලක් අරමුණව කිසිත් අරමුණු නොකරන නිහඬ බව අත්දකි. කෙමෙන් ඒ අරමුණු නැති නිහඬ භවයේ සිටින කාලය වැඩි වේ. එදිනදා සතිමත් බව. අරමුණු නැති බව හා වඩාත් බොඳවීම ප්‍රකට ඈත් වූ ඇතුළත කතාව එකට මිශ්‍ර වුණු එකක් වූ බවකි. සමහර අවස්ථාවේදී වේගයෙන් බොඳ වෙන සිතුවිලි අපැහැදිලිය. එවිට යම් පීඩාවක් ඇතිවන බව සනිටුහන් වූ හේයින් ඒ කුමක් නිසාද සොයාගත නොහැකි විට අපැහැදිලි වන සිතුවිලි සෙවීම අතර පීඩාවට දැනුවත් වේ. නිහඬ බව පසුබිම් වී එදිනෙදා කටයුතු ඉබේ සිදුවෙන අතර ඒවා නම් කිරීමක් නැත. දින කීපයක සිට අමතරව තිබූ පරණ සිදුවීම් නොසිතූ ලෙස මතුවී පෙර පීඩාව මතු කළද දැන් සැර බාලය. එය සක්මණින්නා පරියංකෙන් පසු සමණය වේ. සාමින්වහන්ස පුහුණුව ඉදිරියට කරගෙන යාමට මඟ පෙන්වා දෙනසේක්වා. තෙරුවන් සරණයි.
ඔය ඉතින් ඔය හිතවිලි වලට බාර කරලා රචනේ ලියලා තියෙන්නේ. ඒ හිතවිලි බොඳ වෙනවත් එක්කම සක්මනත් බොඳ වෙනවා, සද්දත් බොඳ වෙනවා, වේදනත් බොඳ වෙනවා. ඉතින් බොඳ වෙච්ච දේවල් වල ෆීචර්ස්, බොඳ වල දේවල් වල discrete features ඔක්කොම බොඳ වෙලා ඔය හිතවිලි කියන්නේ සද්ද වලටම තමයි. සද්ද කියන්නේ වේදනාව වලටම තමයි. වේදනාව කියන්නේ සක්මන්ටම තමයි. ඒක ඔක්කොම merge වෙන්න හදන. ඉතින් එතකොට ඒවට හිතවිලි කියලා කිව්වොත් හිතවිලි වෙනවා. නැත්තම් මොකද්ද ගොජයක්? මොකද්ද ඔයක කොච කොච කත කත ගතිය. ඉතින් ඒකටම තමයි සද්ද කියන්නේ, ඒකටම තමයි වේදනාව කියන්නේ, ඒකටම තමයි සක්මන කියන්නේ. ඒක ඔක්කොම අර අරමුණ සහ බාහිර අරමුණු කියන දේවල් අතර සීමාවල් කැඩිලා ඒක ඔක්කොම ගොජේට එනවා. ඉස්සල වෙන්නේ සක්මනේ වම දකුණ ගොජේට එනවා. ඔසෝන යවන තබන ඔක්කොම එකට වෙනවා. එහෙමෙන් වෙලා සක්මන ඉබේ වෙනකට අනායාසයෙන් වෙනවා දකුණට හිතවිලි තියෙන ඒවට ඕනනම් හිතවිලි කියන්න පුළුවන්. ඒවත් බොඳ වෙලා. ඒව අරවට සමවේගන යනවා. ඉතින් අන්නතර වගේ මෙතෙක් වෙලා තිබිච්චේ පටිච්චින්න ඥානේ විජාතක ඥාන දැන් බොඳ වෙනකොට අර මමයා කන්ෆියුස් වෙනවා. තාර්කික ඥාන කන්ෆියුස් වෙනවා. රේඛීය ඥාන කන්ෆියුස් වෙනවා. සිස්ටම් එකට යන්න බැරි වෙනවා. මොකද මේ වෙන්නේ කියලා අර මෙතෙක් වෙලා ලස්සනට වෙන් කරලා පෙට්ටි වල දාලා බෑග් වල දාලා වෙන් කරලා තියාගත්තදී ඔක්කොම පිසික බලා මල්ල වගේ කලවම් වෙනවා. ඉතින් අද මේ ඉගෙනගත්ත මිනිස්සුන්ට අද මේ රේඛීය අධ්‍යාපනයේ ඔළුව නරක් කරගත්ත කට්ටියට ඔතෙන් යන්න බෑ. ඔය සාමාන්‍ය ගැමියට කන්න කොටණ්ඩයි පාන තියන්ටයි දොරට වණ්ඩයි කෝකටක් තියෙන වංගෙඩිය විතරයි. ඌට ඔය ෆර්නිචර්ස් වලට මැස්ස වහනවායි මේ ෆංගස් හැදෙන ප්‍රශ්නේ නේ. ඒක ෆර්නිචර් එක නෙදී. කැමරාගිල වංගෙඩිය වගේ කියලා කරා. දැන් එහෙම නෙවෙයිනේ. කකුල් දෙකට දාන්න තව එකක් තියෙනවා, ඇඟට දාන්න තව එකක් තියෙනවා, උඩට තව එකක් තියෙනවා, ඔළුවට තව එකක් තියෙනවා. මේ ඔක්කොම වෙන් වෙලා මම රෙදි කියන එක මතක නැතිලා අපිට. ඒගොඩට වෙනම වෙනම ස්පෙෂලිස්ට්ලා පහල වෙලා. ඉතින් ඒව කලවම් වෙලා යනවා, ඔක්කොම හැඳි ගෑවිලා යනවා. ඉතින් ඒක මරණයට ඉස්සෙල්ලා මරණ වෙලා කොහොමදක්ද ඔක වෙනව? එතකොට ඔක්කොමලා අංජබජල්. දැන් මේ ඊට ඉස්සෙල්ලාම ඔක්කොම හැඳි ගෑවිලා යන වෙලාව. ආන්නේ යනකොට අපි ඒකට සන්තතිය කියලා කියනවා, ෆ්ලක්ස් කියලා කියනවා, ගොජේ කියලා කියනවා, ගලණය කියලා කියනවා. ඒක ඔක්කොම නිකන් නරක වචන. නමුත් ඒක තමයි අනිත්‍ය භාවයේ මතු වෙන මොහොදු වෙන වැද්දගත්ම ලක්ෂණයේ භාවනාවේදී මේ සියල්ලම බොඳ වෙන ගතිය. ඒකට කියන්නේ නිබ්බින්දති නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති විමුත්තං විමුත්තමිති ඥානං හෝති. ඔක්කොගම තියෙන නිර්වින්දනයක් වෙන. ඔක්කොම අර වින්දනය කරගන්න බෑ වෙන් වෙන්වත්. ඒක තියෙනවා. හැබැයි ඔක්කොම නිකන් පාට බඳ වෙච්ච මල් චීට්ටයක් වගේ. හරියට මේ විරංජනේ වෙච්චි ඒක තමයි විරංජනේ වෙනවා. විරංජන විරජ්‍යති විමුච්ඡති. විරංජනෙට ඉසල නිබ්බිදා වෙන. නිබ්බින්දා විරජ්‍යති විරජ්ජං විමුච්ඡති විමුත්තං විමුත්තමිති ඥාන. ඒක හැම වෙලාවෙම එන්න හදනවා. අපි අතන නතර කරලා කියනවා එහෙම බෑ. වෙන් වෙන් කරලා තිබුණේ පෙට්ටි වල දාලා බෑග් වල දාලා ඩිස්ක්‍රීට් නොලෙජ් එකක් රීකිය ක්‍රමයට අඩ ගහලා තිබුණේ ඒක ඉතාමත්ම ප්‍රකටව පේන ඕටිසම් වල ඕටිසම් රේන්ජ් එකේ ඒර්ලි සයින්ස් වල එයා කැමති නැහැ අවුල් වෙලා තියෙනවා වගේ හැම වෙලාවෙම පිළිවෙලට හදනවා ඒක ඕටිසම් කැරක්ටරිස්ටික්ස් එකක් නොටිස් කරලා තිබුණා අපේ මනෝරි මං කිව්වා මනෝරිට මේක නාටිකල ලියන්න කියලා ටොක් එකකුත් දුන්නා early autism signs autism range එකේ එනවා යෝගාවචර. ඉතින් යෝගාවචර ඉගතෙක් නම් එයාට ඉතින් dementia යනවා. එයාට මොලේ අංජබජල් වෙනවා. මේ මම මෙච්චර ඉගෙන ගත්තු මට මේ මොකද උනේ කියලා. ඒකයි අද අධ්‍යාපනයේ තියෙන මේ කසඩ ගතිය. උගන්නන්න ඉගෙන ගන්න කෙනෙකුට සිස්ටම් එකට ඉඩ දී ගන්න බැරුව යනවා. දකුණු මොලේට ඉඩ දී ගන්න බැරි වෙනවා. වම් මොලේමයි වැඩ. ඉතින් ඒක නිසා මේක හොඳ රචනයක්. හොඳ ඉදිරිපත් කිරීමක්. ඕක ලෑස්තිලා යන්න ඔය කොච්චර අපි පිළිවෙලට ගියත් මැරෙනකොට ගුවේ අසුචියේ තමයි ඉඳ වෙලා තියෙන්නේ. ඔය පැලිවියට් හෙල්ප් කරන කට්ටිය අහන්නකෝ මේ හවුස් ඔෆ් එල්ඩර්ස් මොකද වෙන්නේ කියලා. ඔක්කොම දන කුවේරයෝ. දැන් මැස් එක්කත් නැහැ ළඟ. කුලියට ගෙන්නගත්ත මිනිස්සු බලන්න තියෙන්නේ ඉන්නේ ඔය අසුචියේ තමයි. මුත්‍රාවල තමයි, සෙමවල තමයි, සොටුවල තමයි. ඒක තමයි හාන දශකයේ සයන දශකයේ මෝමූහ දශකයේ කියලා බුදුහාමුදුරුවෝ සංකල්ප දෙනවා. අන්තිමට මෝමූහ තමයි. ඒ උපත්තානේ කරන්න එක්කනට අම්මා තාත්තා කියලා කතා කරනවා. අම්මලා තාත්තා ළඟට ආවම පුතේ බෑනේ කියලා කතා කරනවා. ආන් මේ දේ වෙන එක තමයි ඔය වීගෙන තියෙන්නේ. ඒ නිසා උදේ පරිසම්බයක්.
සවනස
උඹටත් කියේ පරිසම්බයක් කියලා.
දැසම්නස්
ඔවා කියලා දීදී කොර කොර ඉඳලා අන්තිමට උදේ වෙනන්න වෙන්නේ ඇඳ වෙන වැඩි උදේ වෙනකොට න ලස්සනයි හැබැයි උදේ වය වෙනකොට උදක බකන් තමයි ඒ නිසා ඊවට ලෑත්තිලා හිටපල්ලව කොච්චර ಜಾති කරගෙන හිටියත් නාගෙත් අරගිට තෙයි කාටත් ওই ටික වෙයි ඉතින් මේක භාවනාදී අරන් දෙන්න බුදුහාමුදුරුව අපිට කොච්චර ක්‍රමවේද හදලා තියනවද ඒත් අපි අර පිළිගන්නවා නෑ කියන එක එන ප්‍රශ්නේ වලක් ගන්න තමයි අපි මේ උදේ පාන්දර ලැහැත්තිලා මේ කමටහන් සුද්ධ කරන්නේ. තේන් සමන් හිතනවා කාටත් වගේ සංවේගය උපදවන්න දෙයක්. ඒක නිසා වෙන්න ඇති උඟ දෙනේ භාවනා නොකර ඉන්නේ. ඕක ඉගෙනගෙන සංවේගය උපදවන්න වැඩි හොඳයි නේ. ජොලියේ ඉන්නේක ඉඳලා මැරෙන වෙලාවෙ ඉඳයක් වෙන්නේ නැතයි. එහෙම වෙන්නේ නැතුව අපි මේ රිහර්සල් එකක් යන්නේ කියලා සතුටින් එකයි තියෙන්නේ ඔකට සූදානම් ශරීරයක් ඇති කරගන්න කියලා කියන්න පුළුවන්.
සමිනාස.
හරි.
නස වාචි ප්‍රශ්න නම් තව නෑ වගේ කාල වේලාවත් ඉවර වෙගෙන යනවා ඔබ වහන්සේට වන්දනා කරන්න අවසර
සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සුවපත් වෙත්වා
සාදු 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 ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය පාත්‍රණ ලෙස සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නයන්ති වේ මහාවීරා සද්දම්මේන තථාගතා ධම්මේන නයමානානං කාඋසුයා විජානන්තිති පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්තුනි මේ සංසාර ගමනක් කියන්නේ යම්කිසි විදියක අමුතු විදිහේ ආකර්ෂණයක් බන්ධනයක් මේ සත්වයන්ට තියෙනවා එතකොට ඒ විදිහේ සත් ප්‍රජාවක් ඒ විදිහේ ලෝකවාසී පිරිසක් තමයි ඉන්නේ එතකොට එහෙම ලෝකවාසී පිරිසකට එහෙම සත්ත්ව ප්‍රජාවකට යම්කිසි ඒ ක්‍රියාවලියේ ඇලුනා වූ ඒ ක්‍රියාවලියට බැසගත්තා වූ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ ස්වභාවයෙන් අත්මිතෙනවා කියන එක ලේසි නෑ. ඒ ස්වභාවයෙන් දුරස් වෙනවා කියන එක ලේසි නෑ. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙලා මෙන්න මේ යන ක්‍රියාවලියෙන් දුරස් වීමක්, මේ තියෙන ගමනෙන් දුරස් වීමක්, මෙන්න මේ ඇලුනා වූ ස්වභාවයෙන් වෙන්වීමක් ප්‍රකාශ කරනකොට ඒ සත්වයෝ මේ දේ බාරගනීද, ඒ පිරිස මේ දේ බාරගනීද කියන එක අමුතු විදිහේ ප්‍රශ්නයක්. මොකද අර බොහෝ කාලයක් පුරාවට මේකේ ඇලිලා වෙලිලා තමයි ගත කරලා තියෙන්නේ. බොහෝ කාලයක් පුරාවට මේක අගය කරමින් තමයි ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ලෝකෙක බුදුවරයෙක් පහළ වෙලා යම්කිසි දියක ධර්මයක් දේශනා කරනවා. එතකොට ඒ ධර්මයේ තියෙන්නේ මෙන්න මේ ඇලිලා වෙලිලා ගත කරන ස්වභාවයෙන් මිදීමක් පිළිබඳ කතාවක්. මේ ගමනෙන් දුරස් වීමක් පිළිබඳ කතාවක්. එතකොට ඒක මේ සත්‍යය බාරගනීද, ඒ කියන කතාව මේ සත්‍යය අහයිද කියන එක යම්කිසි විදියක ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද මෙච්චර කාලයක්, බොහෝ කාලයක්, අනන්ත කාලයක් මේ විදිහ දෙක ඇලිලා වෙලිලා ගත කළ තමයි පුරුද්ද. මේක අගය කරමින් ගත කළ තමයි පුරුද්ද. ඉතින් ඒ වගේ ලෝකෙක අන්න බුදුවරයෙක් පහළ වෙනවා, යම්කිසි ධර්මයක් දේශනා කරනවා. එතකොට මේ ධර්මයත් අර ඒ පිරිස්වල සාමාන්‍ය අදහසත් අතර අනිවාර්ය ඝට්ටනයක් ඉදිරිපත් වෙලා එනවා. මොකද හේතුව අන්න මේ ලෝක මතවාදී නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ලෝකයාට ආකර්ෂණය දනවන දෙයක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ලෝකයා හැම වෙලේම මේ කියන දේ, මේ ගමන, මේ පැවැත්ම නිත්‍යයි කියන අදහසින්, සැපයි කියන අදහසින්, ආත්මයි කියන අදහසින් මේ විදිහට කල් ගෙවනකොට අන්න බුදුවරයෙක් පහළ වෙලා මේක අනිත්‍යයි කියන වචනයක් කියනවා. ඒක ප්‍රිය දනවන්නේ නැහැ අපිට. මේක දුකයි කියන වචනයක් කියනවා. ඒක ප්‍රියව දනවන්නේ නැහැ අපිට. මේක අනාත්මයි කියන වචනයක් කියනවා. ඒක ප්‍රිය දනවන්නේ නැහැ අපිට. ඉතින් ඔන්න ඔය විදිහේ ඝට්ටනයක් අනිවාර්ය ඉදිරිපත් වෙනවා. මේ සාමාන්‍ය අගය කරන ස්වභාවය සහ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අතර, භාග්‍යතුන් වහන්සේගේ මාර්ගය අතර. ඉතින් එන්නේ ඝට්ටනය පිළිබඳ අවස්ථාවක් කියලා අපිට කියන්න පුළුවන්. අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන කොටස මොකද්ද කියලා මතක් කරගත්තොත්, අන්න අර මේ සම්බන්ධ වෙච්ච පිරිසට, කලින් එකතු වෙච්ච පිරිසට මතක ඇති අර විදිහට ඒ සංජය පරිබ්‍රාජකයා යටතේ ඉඳපු ඒ 250ක වගේ පිරිසක් අර සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම සමග ඇවිල්ලා මේ ශාසනයට එකතු වෙනවා. ඒ එකතුන අවස්ථාවේ ඊළඟට ගෙතෙන කොටස, ඊළඟට මතුවෙන කොටස තමයි මේ අවස්ථාවේ සඳහන් වෙන්නේ. මොකද්ද මේ මගද වැසියන් මෙන්න මේ විදිහේ කසුකුසුවක් ඇති කරගන්නවා. මේ නගරේ පිරිස අතර මේ විදිහේ කසුකුසුවක් ඇති වෙනවා. මොකද්ද මේ ඉතා ප්‍රසිද්ධ කුලපුත්‍රයෝ මේ මගද දේශේ, එහෙම නැත්නම් මේ ප්‍රදේශේ, මේ නගරේ ඉඳපු ඉතා කුල, ඉතා ප්‍රසිද්ධ නම ගියපු කුලපුත්‍රයෝ යම්කිසි පිරිසක් ඉන්නවද, ඒ කුලපුත්‍රයෝ මේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි, එහෙම නැත්නම් මේ මහා ශ්‍රමණයා කෙරෙහි බ්‍රහ්මචර්යයේ හැසිරෙනවා. එතකොට මේ මිනිස්සු මේක නිකන් අමුතු විදිහට තමයි ගන්නෙ. මේක නිකන් අමුතු විදිහට තමයි දකින්නේ. මොකද මේ වැඩ කටයුතු කරගන්න පුළුවන් ශක්තියින් තියෙන මිනිස්සු, මේ නගරේ ප්‍රසිද්ධව කල් ගෙවපු මිනිස්සු, මේ නගරේ ප්‍රසිද්ධ පිරිස් මේ විදිහට මේ මහා ශ්‍රමණයා යටතේ දැන් පැවිද්දෝ බවට පත් වෙලා. එතකොට මේ මිනිස්සුන්ට මේක ප්‍රිය දනවන්නේ නැහැ. මේ සමාජයට මේක ප්‍රිය දනවන්නේ නැහැ. යම්කිසි විදියක චෝදනාවක් වගේ ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙනවා මේ ශ්‍රමණ ගෞතම තෙමේ දරුවන් නැති කිරීම සඳහා පිළිපන්නේ වෙයි. මේ ශ්‍රමණ ගෝතම තෙමේ වැන්දඹුවන් නැති කිරීම සඳහා පිළිපන්නේ වෙයි. මේ ශ්‍රමණ ගෝතම තෙමේ කුල නැසීම සඳහා පිළිපන්නේ වෙයි. දැන් ඔහු අර පුරාණ ජටිලයන් වූ 1000ක පිරිසක් පැවිදි කළ තියෙනවා. දැන් ඔහු අර සංජය පරිබ්‍රාජකයා යටතේ ඉඳපු ඒ අතවැසි 250ක පමණ පිරිසක් පැවිදි කළ තියෙනවා. ඉතා ප්‍රසිද්ධ වූ මගධවැසි කුලපුත්‍රයෝ මෙන්න මේ මහා ශ්‍රමණයා, එහෙම නැත්නම් මේ ශ්‍රමණ ගෞතමයන් යටතේ බ්‍රහ්මචරී හැසිරෙනවා කියලා මෙන්න මේ විදිහට යම්කිසි දොස්කීමක් මේ නගරය තුළ ඉදිරිපත් වෙලා එනවා. චෝදනා මුඛයෙන් මිනිස්සු කතා කරනවා. දොස් උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කියලා ප්‍රකාශ කරනවා. මේ වචන තුනක් ප්‍රකාශ කරනවා. උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති කියන වචන තුන. එතකොට ওই විනය පොතේ නිතර නිතර සඳහන් වෙන වචන තමයි ඕවා. උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති. මෙන්න මේ විදිහට මොකක් හරි අයුතු වැඩක් භික්ෂුන් වහන්සේ නමක් සිද්ධ කරා, මිනිස්සු උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති. මෙන්න මේ විදිහට මිනිස්සු දොස් කියනවා, ගරහනවා, නොසතුට ප්‍රකාශ කරනවා. අනේ එතකොට තමයි අධිකරණයක් හැදිලා මේක භාගතුන් වහන්සේ ගාවට, භික්ෂුන් වහන්සේලා ගාවට එන්නේ. මේ වගේ භික්ෂුවක් මෙන්න මේ විදිහේ වැඩක් කරලා තියෙනවා, ඒකට මිනිස්සු දොස් කියනවා, මේ විදිහට ගරහනවා, නොසතුටු පළ කරනවා කියලා අන්නේ අධිකරණය විමසනවා. මේක එහෙම සුදුසු නැති දෙයක්ද කියලා විමසලා යම්කිසි ශික්ෂාපදයක් පැනවෙන අවස්ථා දැක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ අවස්ථාවේදීත් මේ පිරිස් මේ විදිහට උජ්ජායන්ති කීයන්ති විපාචෙන්ති, මේ විදිහට දොස් නගනවා, ගරහනවා, නොසතුට පල කරනවා කියලා යම්කිසි විදිහක මේ සිදුවීමක් සිද්ධ වෙනවා මේ නගරේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මේ පිණ්ඩපාතයට වැඩියාම, පාරට බැස්සහම මේ මිනිස්සු යම්කිසි නිකන් අපි කියන්නේ හින්ට් එකක් ගහනවා වගේ, හින්ට් එකක් ගහනවා වගේ මේ කවියකින් සින්දුවකින්ම හින්ට් ගහන කට්ටියත් ඉන්නවනේ. අන්න ඒ වගේ කවි සින්දුව ගතියකින්ම හින්ට් එකක් ගහනවා. මොකද්ද කියන්නේ? ආගතෝකෝ මහා සමනෝ මාගධානං ගිරිබ්බජං සබ්බේ සංජයතෝ නෙත්වා තං සුදාති නයිසතිති. මේ මහා ශ්‍රමණ තෙමේ මේ ආවා මේ ගිරිබ්බජ නැමැති මේ රජගහනුවරට ඇවිල්ලා සංජයගේ ඒ ඉඳපු අසවැති සියල්ල, අතවැසියන් සියල්ල තමුන් යතට අරගත්තා. මීළඟට කවරෙකු ගෙන යයිද කියන නිකන් හින්ට් එකක් වගේ මේ දකින දකින හාමුදුරුවන්ට කියනවා, ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න විදිහේ ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙලා එනවා. ඉතින් යම්කිසි විදිහක මේ මිනිස්සුන්ගේ පැත්තෙන්, මේ ලෝකවාසී සත්‍යයන්ගේ පැත්තෙන්, මේ සංසාර ගමන පැත්තෙන් ඉතින් ඔය කියන කතාව හරිනේ. මොකද දරුවන් නැසීම පිණිස පිළිපන්නේ වෙයි, වැන්දබුවන් ඇති කිරීම පිණිස පිළිපන්නේ වෙයි, කුල නැසීම පිණිස පිළිපන්නේ වෙයි. අන්න මොකද මේ ගිහිල්ලා පැවිදි වෙලා ගෙදර ඉඳපු එකම කොළුවා කියලා කියනවා, ඈ පරම්පරාව ඉදිරියට අරගෙන යන්න ඉඳපු එක්කෙනා කියලා කියනවා. ඉතින් ඔන්න එතකොට මොකද වෙන්නේ? අන්න ඉතින් සමාජයෙන් මේ වටපිටාවෙන් මේ විදිහේ චෝදනාවක් කෙන එක ස්වභාවිකයි. එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමෙයිනේ, එක්කෙනෙක් දෙන්නෙකුත් නෙමෙයි, වෙනුවට ලොකු පිරිසක් මේ විදිහට යනවා. අර සොසයිටි එකේ ක්‍රීම් එක තමයි මේ ගිහිලා තියෙන්නේ. එතකොට ඒක තමයි චෝදනාව මෙතන තියෙන. ඒක තමයි චෝදනාව. මේ විදිහට මේ වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන් පිරිසක් ඉදියද ඒ පිරිස, මේ විදිහට සමාජයේ යම්කිසි ප්‍රසිද්ධ පිරිසක් ඉදියද ඒ පිරිස, මේ විදිහට කුලපුත්‍රයෝ ඉදියද ඒ පිරිස ගිහිල්ලා වැඩි වෙලා කියලා ඔන්න මේ සාමාන්‍ය අදත් පුරුදු එදාටත් පුරුදු චෝදනාවක් මේක. අපේ අම්මගෙන් ඇහුවත් ඔය වගේම චෝදනාවක් ඉදිරිපත් කරන්න ඉඩ තියෙනවා. ගෙදර ඉඳපු එකම එක ගියා. හරි. ඉතින් ඔන්න වගේ ස්වභාවයක්, ඔන්න වගේ ප්‍රශ්නයක් ඉතින් ඉදිරිපත් වෙලා එනවා. ඉදිරිපත් වෙලා එනවා මේ සමාජයෙන්, මේ වටපිටාවෙන් මෙන්න මේ විදිහේ චෝදනාවක් ඉදිරිපත් වෙලා එනවා. එතකොට අද කාලේට සමහර විට එච්චරම අදාළ නොවෙන්නත් පුළුවන්. අදාල් නොවෙන්නත් පුළුවන්. මොකද අද පැවිද්ද කියන්නේ අමුතු විදිහේ කතන්දරයක්නේ. සමහරට දරුවන් ඇති කිරීම සඳහා පිළිපන්නේ වෙයි කියලා පනවන්න පුළුවන්. වැඩි වැඩියෙන් අඹුවන් ඇති කර ගැනීම සඳහා පිළිපන්නේ වෙයි කියලා පනවන්න පුළුවන්. පන්සල වටේට එක එක කුල හදලා සංඝක්කාරලා බිහි කිරීම පිණිස පිළිපන්නේ වෙයි කියලා කියන්නත් පුළුවන්. ඉතින් අදයි එදයි අතර ඒ විදිහේ පරිවර්තනයක් නැත්තාම නොවෙයි. මොකද මේ වටපිටාව දිහා බැලුවාම පොඩ්ඩක් ඇස්සැරලා බැලුවොත් ඕක දැක ගන්න පුළුවනි, දකින්න පුළුවනි. වැඩි ඕනේ නැහැ පෞගේ දවසක අර වෙසක් පෝය දවසේ රටේ පෝය දවසේ එදා කොහෙදෝ ගමනක් ගිහිල්ලා වැඩසටහනකට ගිහිල්ලා ආපහු එනකොට හරියටම මේ කොට්ටාවේ හයිවේ එකේ එන්ට්‍රන්ස් එක කිට්ටුව අන්න දන්සලක් කියලා මුලින් හිතුවේ දන්සලක් කියලා තමයි ඈතට පෙවුනේ. ටිකක් ලං වෙලා බලනකොට නිකන් කාපාල්ටයි වගේ නිකන් ඇඳගෙන ඉන්න ඇඳුම් ටික. තවත් ටිකක් ලං වෙලා බලනකොට මේ සිවුරු තමයි පොරෝගෙන ඉන්නේ. සිවුරු පොරෝගෙන එකම විදිහට ඊට පස්සේ සයිඩ් බෑග් එකකුත් එල්ලගෙන එකම ජාතියේ මේ විදිහට පැවිද්දෝ පිරිසක්. පැවිද්දෝ වගේ පේන පිරිසක්. 10ක 15ක වගේ පිරිසක් මේ පාර දෙපැත්ත යන වාහන නවත්තනවා අත දදා. පාර මැද්දටම වගේ ඇවිල්ලා හයිලෙවල් පාර මැද්දටම වගේ ඇවිල්ලා වාහන නවත්තනවා අත දදා. මොකක් සඳහාද? ටිකට් එකක් කඩන්න මේ ඉතින් හාමුදුරු කෙනෙක් අත දැමහව නවත්තන්න නැතුවත් බෑ වගේනේ. ඉතින් අපේ ඩ්‍රයිවර් මහත්තයත් අහන ස්වාමීන් වහන්සේ නවත්තලා බලමුද මොකද්ද මේ කේස් එක කියලා. ඕන්නෑ යන් නිකන් ඇඟේ ලේ වතුර කරගන්නේ මොකටද? ලේ පුච්ච ගන්න මොකටද? ඒක තමයි ස්වභාවය. එතකොට අද කාලේ සමහර විට දරුවන් බිහි කිරීම සඳහා භාර්යාවන් නැති කිරීම සඳහා මේ විදිහට කුලයන් නැති කිරීම සඳහා පිළිපන්නේ වෙයි කියලා සතුරු වෙන්නත් බැරි කමක් නැහැ. මේ විදිහ හොඳ හොඳ වස්තු සම්භාර එකතු කරගෙන මේ විදිහේ සෞභාග්‍ය සම්පන්නව ජීවත් වෙන්න පුළුවන් කියන අදහසක් මතුවලා ඉන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ විදිහේ ස්වභාවයකුත් තියෙනවා. මේ චෝදනාව අද කාලේට කොච්චර අදාළයිද කියලා කෙනෙක් කල්පනා කරන්නත් බැරි කමක් නැත. එහෙම කල්පනා කරන්න පුළුවන්. මොකද අර තියෙන ටික අතෑරිල්ල කෙසේ වෙතත් අලුතෙන් තව ටිකක් අල්ලා ගැනීම පිළිබඳ ප්‍රතිපදාවක් බවට පත් වෙලා තියෙනවා. දැන් පහුගිය දවසක දෙතුන් දිනෙකම දැක්කා මේ හොඳට වැඩ කටයුතු කරගෙන ඉඳපු කට්ටිය. සාමාන්‍ය අවුරුදු 60ක් 50ක් 60ක් හොඳට ගිහි ජීවිතවල අපි කියන්නේ සාර්ථකත්වය හොඳටම ලං කරගත්ත කට්ටිය කියමුකෝ. හොඳට රැකී රක්ෂා කරපු කට්ටිය, මේ විදිහට ධර්මවල ලොකු මහත් කරපු කට්ටිය, මේ විදිහට වස්තු සම්භාර යාන වාහන ලං කරගත්ත කට්ටිය. ඉතින් මේගොල්ලෝ අර ජීවිතයේ සැඳෑ සමේ පැවිදි වෙනවානේ සමහරු. අර නිකම් බ්‍රාහ්මණ ආගමට අනුව බ්‍රාහ්මණ ආගමේ කියනවානේ පළවෙනි කොටස ශිල්පී ඉගෙන ගන්න, දෙවැනි කොටසේ සැප සම්පත් කාමයන් විඳින්න වස්තු සම්භාර ලං කරගන්න, තුන්වෙනි කොටසේ පැවිදි වෙන්න කියලා. ඒ කියන්නේ මාර්යා කියලා තියෙන කොටස් තුනම ඉන්නවා කියලා. ඒ ගැරන්ටි එක දීලා තියෙනවා මාර්යා. ඉතින් කෙසේ නමුත් එහෙම පැවිදි වෙලා හරි නරකක් නැහැ. ඉතින් එහෙම හරි පැවිදි වෙන එක අර ජීවිතයේ සැඳෑ සමයේ අර වස්තු සම්භාර සියල්ල තම දූ දරුවන්ට ලබා දීලා, යාන වාහන සියල්ල දූ දරුවන්ට ලබා දීලා මේ විදිහට පැවිදි වෙනවා. පැවිදි වුණාට මොකද අර අර බැංක account එකක් වගේ එකක් තියෙනවා, ඒක අතාරින්න නම් බෑ. අච්චර මේ නිකන් නැති බැරි මිනිස්සු නම් කමක් නැහැ කියමුකෝ. මේ හොඳටම කාපු බීපු මිනිස්සු, ආයි කන්න තියෙන උපරිමෙන් කාපු මිනිස්සු. ඒත් විශ්වාස නැහැ, ඒත් ශක්තියක් නැහැ අන්න අර අර බැංක account එක අතහරින්න. එහෙම නැත්නම් අර විදියට කාඩ් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ එකක් අතහරින්න. ඒ විදි විශ්වාසයක් නැහැ, ඒ විදිහේ ශක්තියක් නැහැ. මන් දන්නේ ඒක සමහර විට තරුණ වයසේ ඉන්න කෙනෙක්ට නොදැනෙනවා වෙන්න පුළුවන්. මේ ජීවිතය පිළිබඳ සුරක්ෂිතතාවය පිළිබඳ යම්කිසි හැඟීමක් ඔය ටිකක් එනවනේ ඔය වයස වෙනකොට. ඉතින් ඒ විදි අදහසක්ද දන්නේත් නැහැ. නමුත් මේ මගේ පොයින්ට් එක නෙවෙයි මම කියන්නේ. මෙච්චර මේ කාලා බීලා හොඳට ජොලි කරපු මිනිස්සු, මෙච්චර මේ වස්තු සම්භාර තියෙච්ච මිනිස්සු, ඇයි ඕක අතාරින්න බැරි? ඒ ඕක අතෑරලා පැවිදි වෙන්න බැරි. පැවිදි වෙලා ඉන්නවා හැබැයි අරක තියාගෙන. අරක තියාගෙන ඉතින් මුදල කියන්නේ මුදල ගත්තා කියන්නේ එතනින් එහාට මොනවද නොගන්න හැකියාවක් තියෙන. එතනින් එහාට ගන්න බැරි මොනවද මුදලට කියලා ප්‍රශ්නයක් මතුවෙලා එනවනේ. දැන් පහුගිය දවසක හොඳ සිද්ධියක් කියලා හිතුණා හාමුදුරු කෙනෙක් ඉඳලා බස් හෝල්ට් එකක. ඉතින් අනේ උපාසක අම්මා කෙනෙක් ඇවිල්ලා හාමුදුරන්ට කිව්වලු අනේ හාමුදුරනේ මේ මම බස් ටිකට් එක අරන් දෙන්නම් ඔබ වහන්සේට. ඉතින් මේ හාමුදුරුවෝ බණිනවලු පළු යන්න මොකද අපි හිඟන්න කියලා හිතා ඉන්නවද මේ විදිහට බස් ටිකට් අරන් දෙන්න කතා කරන්නේ මට අරගන්න පුළුවන් මොකද මේ අපි ළඟ සල්ලි නැහැ කියලා හිතුවද කියලා පළු යන්න බැනලා. ඉතින් ඒක තමයි වෙලා තියෙන්නේ, ඒක තමයි වැඩේ. අර චර කාලා බීලා ජොලි කළා නැති බැරි මිනිස්සෙක් වෙන්නේ මේ හැකි ඇති හැකි කෙනෙක් විදිහට ජීවත් වෙලා අන්න ඇවිල්ලා පැවිදි වෙනවා. පැවිදි වෙන එක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර 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 අසුචි ටිකක් පොඩ්ඩක් රිසර්වේෂන් එකක් තියාගන්න ඕනේ. ඉතින් අපරාධයේ දරන උත්සාහය ඕක අතහැරියා නම් ඊට වැඩිය හොඳට තමන්ගේ වැඩ කටයුතු ටික කෙරෙන්න ඉඩ තියුණා. නමුත් අන්න ඒක අල්ල ගන්නවා, ඒක ග්‍රහණය කරනවා, මේක නැතුව බෑ, මේක ඕනේ මට, මේ සුරක්ෂිත භාවය අවශ්‍යයි කියන අදහසින් කටයුතු කරනවා. ඉතින් අපරාධය අර කිරි කලයක් දොවලා ගොම බින්දුවක් එකතු කරා වගේ. ඔය වගේ දෙයක් අත්හැරලා බලන්න, අත්හැරිය යුතු දෙයක්, අත්හැරිය යුතු දෙයක් අත්හැරලා බලන්න, ඊට වැඩිය හොඳට තමන්ගේ අවශ්‍යතාවය සිද්ධ වෙනවා. නිකන් නිකන් අත්දැකීමෙන් කියන්න පුළුවන්. පෞගේ දවසක මොකද්දෝ එකක් නිකන් මේක නිකන් අපරාධ නිකන් මේක අතාරින්නේ වගේ හැඟීමක් මතුවෙලා ආවා. මේ පර්පස් එකට මේක ගන්න පුළුවන්නේ කියන වගේ හැඟීමක් මතුවෙලා ආවා. නමුත් යන්නේ ගැළපුණ අවස්ථාව අනුව ඉතින් අතහැරියා. අතහරින සිද්ධ වුණා. ඒතර නොදැනීම නොකියාම කොහෙන්දෝ අර අර අවශ්‍යතාවය කලින්ටත් වැඩිය හොඳට ඉෂ්ට වෙලා තියෙනවා. අවශ්‍යතාවය අන්න අර යොදා ගන්න ඉඳපු දේ යොදලා කරාට වැඩිය බොහොම අනර්ග විදියට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒක තමයි වැඩේ. අන්න දෙයක් මේ වගේ දෙයක් අතහැලිය යුත්තක් අතහරින එක අමාරුයි. අතහැරියොත් තමන්ගේ අවශ්‍යතාවය ඊට වැඩිය හොඳට සිද්ධ වෙන්න පුළුවන්. ඊට වැඩිය හොඳට සම්පූර්ණ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ ස්වභාවයක් තමයි මේ කතා කරන්නේ. අන්න දරුවන් හැදීම කෙසේ වෙතත් දරුවන් නැසීම පිණිස පිළිපන්නේ වෙයි. වැන්දගුවන් ඇති කිරීම පිණිස පිළිපන්නේ වෙයි. මේ විදිහට කුල නැසිලා යනවා. පරම්පරාව ගෙනියන්න එකෙක් නැති වෙලා යනවා. ඉතින් ඔන්නයි විදිහේ ස්වභාවයක් චෝදනාවක් සමාජෙන් මේ ලෝකයාගෙන් එල්ල වෙන එක අහන දෙයක් නැහැ. එතකොට මෙන්න මේ විදිහට මේ ස්වාමීන් වහන්සේලා යම්කිසි විදිහක අපහසුතාවයට පත් වෙලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මේ කතාව කියනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේව එළියට බහපු ගමන් මේ අක්කු මෙන්න මේ විදිහේ දෙයක් කියනවා. මෙන්න මේ විදිහේ හින්ටයක් අපිට ගහනවා කියලා මේ පිරිස ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ දැනුවත් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මහණෙනි, මේ කතාව වැඩිකල් තියෙන්නේ නැහැ. සතියයි තියෙන්නේ. සතිය කියන්නේ මේ සිහිය නෙවෙයි. අර සඳදාංගහරු අදබදාද සතිය තියෙන යන්න සතියයි තියෙන්නේ. සතිය ගෙවී යෑමෙන් පසු අතුරු දහන් වන්නේය කියලා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂූන්ගේ හිත සනසනවා. ඔය කොයි දේ වුණත් ටික කාලයයි තියෙන්නේ. ඔය චෝදනාවට ටික කාලයයි තියෙන්නේ. ඔන්න විදිහ ප්‍රකාශයක් කරනවා. වෙන අවස්ථාවක ආනන්ද හාමුදුරුවෝ බරපතල චෝදනාවක් එල්ල වෙන අවස්ථාවක මර්ඩර් කේස් එකක්, රේප් කේස් එකක් භාග්‍යතුන් වහන්සේට ඉදිරිපත් වෙන්නේ. චෝදනාව එන්නේ සුන්දරි පරිබ්‍රාජකාව. ඉතින් ඒ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ කොහෙද ඇවිල්ලා කියනවා භාග්‍යතුන් වහන්සේ, අපි යන්, අපි වෙන තැනකට යන්, වෙන තැනකට ගිහිල්ලා මේ මේ ප්‍රශ්න නැති ස්වභාවිකින් කල් ගෙවමු, මෙතන පීඩා වැඩි, වෙහෙස වැඩි කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ ආනන්ද, එතකොට එතන මිනිස්සුත් චෝදනාවක් නැගුවොත් මේ විදිහට, එතන මිනිස්සුත් මේ විදිහට නිග්‍රහ කරොත් මොකද කරන්නේ? එතකොට අහනවා තව තැනකට යනවාද? ඉතින් ආනන්ද හාමුදුරන්ට වැඩේ තේරෙනවා. ඉතින් මේ විදිහේ දරා ගැනීමක් පිළිබඳ, ඉවසීමක් පිළිබඳ සඳහනක් තියෙනවා මේ ශාසනයේ. මොන දේ ආවත් පොඩ්ඩක් ඉවසගෙන ඉඳියොත් සතියයි යෝග තියෙන්නේ. මාසයයි යෝග තියෙන්නේ. මාස කිහිපයයි යෝග තියෙන්නේ කියලා දැක ගන්න පුළුවන්. මොකද අර අලුත් පත්තර පරණ පත්තර වෙනවානේ බොහොම සුළු කාලෙකින්. පත්තරේ අලුත් වෙන්නේ දවසයි දෙකයි. පරණ පත්තර වෙනවා. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ නිවුස් කියන ඒවා අන්න දවසයි දෙකයි. ඊට පස්සේ අලුත් නිවුස් එකකින් ඒක රිප්ලේස් වෙනවා. ඕක තමයි වැඩි. ඕක තමයි වැඩි. ඒතට එන්නේ ඉවසීම නැත්තම් ඒ දරා ගැනීම නැත්තම් අන්න තැනින් තැනට යාමක් තමයි ඉතුරු වෙන්නේ. අර අතෙන්ට ගියා චෝදනා කරනවා, මෙතෙන්ට ගියා චෝදනා කරනවා, අර ඒ ගියා චෝදනා කරනවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ කියනවා මෙන්න මේ දරාගෙන ඉන්න මහණෙනි මේක සතියයි තියෙන්නේ. මේ චෝදනාව වැඩි කල් තියෙන්නේ නැහැ කියලා යම් කිසි විදිහක හිත ශක්තිමත් කළා. ඒ විදිහේ මතක් කිරීමක් කළා. අනිත් පැත්තට නිකන් විස නසන්න ඖෂධයක් වගේ එකකුත් ලබා දෙනවා. ලබා දීලා මෙහෙම කියනවා, ඔය වගේ චෝදනාවක් කරනකොට ඔය ගාථාව, ඔය සින්දු කෑල්ල, ඔය හින්ට් එක ගහනකොට ඔබ මේ විදියට උත්තර දෙන්න, ඔබ මේ විදියට ප්‍රතිචාරයක් දෙන්න කියලා අන්න ඒ ස්වාමීන් වහන්සේලාටත් යම් කිසි විදියක ගාථාවක් වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ඒ ගාථාව කියන්න කියලා ආරාධනා කරනවා. ඒක තමයි අද අපි ඉදිරියෙන් තියාගත්තේ, නයන්ති වේ මහාවීරා සද්ධම්මේන තථාගතා ධම්මේන නය මානානං කා උසු යා විජානන්ති කියලා යම් කිසි විදියක ප්‍රතිචාරයක් දක්වන්න කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මෙතන එක්තරා විදිහක මේ භික්ෂුන් වහන්සේලාගේ වෙහෙස නිවන උපක්‍රමයක් තමයි මේ සිද්ධ කරන්නේ. දැන් අද කාලේ අපි මෙහෙම හිතමුකෝ, අද කාලේ දැන් අපි සිහිය කියන අදහස දීපු ගමන්, ප්‍රතිපදාවක් කියන අදහසක් දීපු ගමන්, එහෙම නැත්නම් සීලයක් කියන අදහසක් දීපු ගමන් ගොඩ දෙනෙක් එහෙනම් මම මේවට උත්තර නොදී ඉන්න ඕනේ, දොස් තරහට ප්‍රතික්‍රියා නොකර ඉන්න ඕනේ කියලා ඔන්න ඒ විදිහේ දැඩි ලෙස අරගැනීමක් සිද්ධ කරනවා. සාමාන්‍ය තරහට ප්‍රතික්‍රියා නොකරන එක හොඳයි. නමුත් ප්‍රසිතීනේ ඕක තියෙනවානේ, ආතතිය වෙහෙසක් තියෙනවානේ. ඒ වෙහෙස දරාගෙන ගිහිල්ලා කොයිලා හැරි පිටපයින්නෝ. පිටපන්න වෙලාවට ආයි නිකන් බේරන්න බැරි විදිහට තමයි පිටපයින්නේ. දැන් පහුගිය දවසක මහත්තයෙක් ඇවිල්ලා කියනවා, ඉස්සර මම මේ විදිහට මෙහෙම නිකන් බොහොම සැරපාරුස චරිතයක්, ඒ ඒ කෙනාට ඒ ඒ විදිහට උත්තර දෙන්න පුළුවන් චරිතයක්. නමුත් මම දැන් මේ විදිහට මේ ප්‍රතිපදාවක් ගැන, සීලයක් ගැන, භාවනාවක් ගැන හිතක් අදහසක් ඇති කරගෙන ඉන්න නිසා මම මේ විදිහේ මේ දේවල් ගොඩක් ඉවසනවා. එක වෙලාවකට හිතෙනවා ආම්දුරනේ මේ මිනිස්සු නිකන් අපේ ඔළුවට අත හොදන්නේ නැවද දැන් කියලා. එහෙම අදහසකුත් ඇති වෙනවා. ගෙදර කට්ටිය වුණත් නිකන් හිතන්නේ මේ 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 මොකද මේ මනුස්සයට වෙලා තියෙන්නේ කියලා. ඒ විදිහට තමයි හිතන්නේ. ඉතින් මෙහෙම දරාගෙන ඉන්නවා මම. ඉන්දියාවට මොකද? අන්න යම් කිසි වෙලාවක මේක පිටපයින්නවා. යම් කිසි වෙලාවක මේක අන්න අර කෙනාට වචනවලින් බැනාන ගාන තත්ත්වයක් බවට පත් වෙනවා. ඒ කියවෙන්න ගියාම කියවෙන්නේ අර ඔක්කොම එක්ක ස්වාමීන් වහන්සේ පස්සේ මූණ දෙන්නත් බැරි තරම්, මූණ දෙන්නත් ලැජ්ජ තරම් ස්වභාවයෙන් කියවෙනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට සාමාන්‍ය ප්‍රතිපදාවක් පිළිබඳ අදහසක් ඇති වුණාම ගඩ දෙනෙක් නිකන් වරද්ද ගන්න පොටක් ඔක්කොම නිකන් ඉවසගෙන දරාගෙන සමුකුත් නොකිය ඉන්න ගිහිල්ලා අන්තිමට වෙන ලෙඩක් හදා ගන්නවා. ඒක නිසා ප්‍රතික්‍රියා වෙනුවට ප්‍රතිචාරයක් දක්වන්. දැන් මේ භාග්‍යතුන් වහන්සේ කියලා දෙන්නේ ප්‍රතිචාරයක්, ප්‍රතික්‍රියාවක් වෙනුවට. අර සමාජ මිනිසුන්ට බැන අඬ ගන්නව වෙනුවට ප්‍රතිචාරයක් දක්වන්න කියලා දෙනවා. මොකද්ද කියන්නේ? නයන්ති වේ මහාවීරා සද්ධම්මේන තථාගතා ධම්මේන නයමානානං කා උසුයා විජානන්ති. මහාවීර තථාගත තෙමේ ඒකාන්තයෙන් මේ ධර්මයෙන් මේ හික්ම යුත්තන් හික්මෝනවා. මේ විදිහට මේ ලෝතුරා සැපයකට පමුණුවනවා. ඉතින් එසේ ධර්මයෙන් පමුණුවන කල්හි, එසේ ධර්මයෙන් හික්මවන කල්හි තතු දන්නෝ කවරනම් දොස් නැගීමක් කරයිද? වැඩේ දන්නවනම්, සබ්ජෙක්ට් එක හරියට දන්නවනම්, මේ සීන් එක හරියට දන්නවනම් කවරෙක් දොස් නැගයිද කියලා ප්‍රතිචාරයක් තමයි මේ දක්වන්නේ. මේ විදියට භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් මේ පිරිස් හික්මවනවා. ධර්මය ප්‍රකාශ කළා ඒ නුවණැත්තන්ව හික්මවනවා. මේ විදිහේ ශාසනයකට යොමු කරනවා. මේ විදිහේ ප්‍රතිපදාවකට යොමු කරනවා. එතකොට මේ තතු දන්න කෙනෙක් ඉන්නවා නම්, මේ ස්වභාවය හරියට දන්න කෙනෙක් ඉන්නවා නම්, එයා දොස් කියනවද කියලා මෙන්න මේ විදිහට ප්‍රතිචාරයක් දැක්වීමක් පිළිබඳ ප්‍රකාශ කරනවා. එතකොට මෙන්න මේ ප්‍රතිචාරයක් දැක්වීම කියන එක වැදගත්. යම් කිසි විදියක දරාගෙන ඔක්කොම මුකුත් නොකිය වටපිටාත් නොබලා ඔහොම කරන්න ගියාම ලොකු වෙහෙසක් ඇතුළත මතුවෙලා එනවා. අර ඉතින් කොහේ හරි දුරල තැනකින් කඩලා යනවනේ. එන්නේ කඩලා ගියපු වෙලාවට අර විදිහට මුහුණ දෙන්නත් බැරි තරම් ලැජ්ජයි. ඒක නිසා මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්, භාවනාවක් වඩන කෙනෙක් තේරුම් ගත යුත්තක් තමයි ප්‍රතිචාරයක් දක්වන්නේ කොහොමද කියලා. ප්‍රතිචාරයක් දැක්කම වැදගත්. තරහනම් තරහ බව ප්‍රකාශ කරන්න පුළුවන්. හුණුහරපෙන් බයිනා නෙමෙයි, ඒ වෙනුවට අන්න තරහ බව ප්‍රකාශ කරන්න පුළුවන්. පවුගේ දවස කෙනෙක් කියන ඥාතියෙක්, ඥාතියෙක් හිත රිදෙන වැඩක් කරා. ඊට පස්සේ මට හොඳටම හිත රිදුනා, තරහ ගියා, මේ විදිහට වෙහෙසක් පීඩාවක් ඇති වුණා. නමුත් මෙන්න මෙයා දැන් පස්සේ තේරිලාද කොහෙද, නැවත නැවත ඇවිල්ලා ගැටෙනවා, නැවත නැවත ඇවිල්ලා කතා කරනවා, නැවත නැවත මම ඉන්න තැනට මේනවා. එතකොට දවස් ගණනක් යනකම් මෙයා දකින දකින පාරට මගේ හිත තුළ ලොකු වෙහෙසක් ඇති වෙනවා. මෙයා නැවත නැවත ගැවසෙන එක මට හරි වෙහෙසයි කියලා මට දැනගන්න ලැබුණා, දැක ගන්න ලැබුණා කියලා ප්‍රකාශ කරනවා. ඔය වෙහෙස කොයිලා හරි පිටපයින්න පුළුවන්නේ. අන්න ඒක තමයි තියෙන අවුල. කොයිලා හරි ඔන්න කියවෙනවා ආයි කතා නොකරන විදිහට, කියවෙනවා ආයි මුණ නොබලන විදිහට. එතකොට ඒ වගේ වෙලාවක අපිට පුළුවන් නම් ප්‍රතිචාරයක් දක්වන්න. පොඩ්ඩක් දුරස් වෙලා ඉන්න, ඈතටලා ඉන්න, තරහ වෙලා ගිහිල්ලා ඉන්නේ මං කියලා කිව්වොත්, මට හොඳටම තරහ ගිහිල්ලා ඉන්නේ ඒකින්ද පොඩ්ඩක් දුරස් වෙලා ඉන්න. එහෙම නැත්නම් අපි හිතමු මෙයා ඒකෙන් වෙන් වෙලා යනවා. ගෙදරින් ඉක්මිලා පොඩි කියන්නේ වෝක් එකකට ගියොත්, විනාඩි 45ක් ඇවිදලා ආවොත්, ඒ විදිහ දෙයක් කරොත්, අර විදිහට ප්‍රතික්‍රියා දක්වනව වෙනුවට පොඩ රවුමක් ගිහිල්ලා ආවොත්, නැත්නම් එළියට ගිහිල්ලා කෝපි එකක් බීලා ආවොත්, පැයක් හමාරක් ගත කරලා ආවොත්, ඔන්න ඔය විදිහට උපක්‍රමයක් යොදන්න පුළුවන්. ඒවා එක්තරා විදිහක ප්‍රතිචාර විදිහට අපිට පෙන්වන්න පුළුවනි. කෙලින්ම කියනවා, කිව්වහම අර මනුස්සයා පොඩ්ඩක් දුරස් වෙලා හරි ඉන්නවනේ, ඈත් වෙලා හරි ඉන්නවනේ, තමන් මේ හැඟීම් හිතිවිලි වලින් දුරස් භාවයක් ඈත්වීමක් හදාගන්නකම් අන්න අර විදිහේ බාහිරව දුරස් භාවයක් හරි හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෆිසිකලි ඩිස්ටන්ස් එකක් හදාගන්න පුළුවන් අර විදිහට හැඟීම් හිතිවිලි වලින් ඇත්තට දුරස් වීමක් ගන්නකම්. අන්න ඒ විදිහ දෙයක් කරන්න පුළුවන් අපිට. ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. තද වෙලා ඉන්නේ, පොඩ්ඩක් දුර ඈතට වෙලා ඉන්න, මේ අතේ දුරෙන් ඉන්න කියලා කියන්න බැරි කමක් නැහැනේ. අන්න එතකොට යම් කිසි විදිහක අර වෙහෙස පීඩාව පොඩ අඩු වෙනවා. මෙතන ඇත්තට දැනුම් දුන්නා, ප්‍රතිචාරයක් දැක්කුවා. ඒක ගොඩාක් වටිනවා සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්ට. එහෙම නැත්නම් අර ඔක්කොම තද කරගෙන ඉඳලා කොලෑරි කඩලා යනවා, කොහෙන් ගියාද දන්නේ නැහැ, අයි කතා නොකරන්න, අයි මූණ නොබලන්න තමයි කියවෙන්නේ. ඉතින් ඒක නිසා අන්න මේ භාග්‍යතුන් වහන්සේ වෙන විදිහකින් කියලා දෙනවා වගේ, අන්න මේ මානෙනි මේ චෝදනාව කරන කට්ටියට මෙහෙම කියන් කියලා අන්න අර ස්වාමීන් වහන්සේලාට යම් කිසි පහසුවක් හදලා දෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් මොකද කරන්නේ, අන්නේ ඒ හින්ට් එක ගහන කට්ටියට මේ ගාතාවෙන් පිළිතුරු දෙනවා. එතකොට කොහොම හරි මේ විදිහට කාලයක් ගත කරනකොට මේ මිනිස්සු කියනවා, මේ ශ්‍රමණ සාක්‍යයන් මේ ධර්මයෙන්ම තමයි මේ මිනිස්සු පමුණුවන්නේ, අධර්මයෙන් නෙමෙයි. ඒකින්ද මේ විදිහට මේ ඉක්මවන කට්ටිය, මේ පැවිදි වෙන කට්ටිය මේ ධර්මයෙන් මේ කියලා දීලා මේ විදිහේ පැනවීමක්, මේ විදිහේ පැවැත්වීමක් තමයි සිද්ධ කරන්නේ කියලා යම් කිසි විදියක අර තියුණ දොස් කීම, ගැරහීම, නොසතුට පළ කිරීම දුරු වෙලා ගියා. මේ විදියට කෙනෙක්ට දහමක් කියලා ධර්මයෙන් මේ පිරිස් මේ විදියට මේ ශාසන වැඩකට යොමු කරනවා කියන අදහසක් වගේ එකක් මතුවෙලා ආවා. මතුවෙලා ආවා. අන්න මේ සතියකට වැඩිය මේ කතාව මේ දෝෂාරෝපණේ පැවතුනෙත් නෑ කියලා පොතේ සඳහන් වෙනවා. මේ විදිහේ වෙනසක් සිද්ධ වුණා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ විදිහේ පරිවර්තනයක් එනේ විදිහේ වෙනසක් සිද්ධ වෙනවා. ඉවසගෙන අර විදිහට ප්‍රතිචාරයක් දක්වමින් ගියපු ගමනේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් අන්නර මේ ලෝකවාසී සත්වයන් සහ මේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිපදාව අතර ගැටීම තමයි ඔය. ලෝකෙ හිතනවා මේ දරුවෝ හදන්න ඕනේ. භාර්යාවන් වැඩි වැඩියෙන් එකතු කරගන්න ඕනේ. කුල ගොඩ නගා ගන්න ඕනේ. ওই විදිහේ අදහසකින් තමයි ලෝකයා කල්ගෙවන්නේ. එතකොට බුදුවරයෙක් ඇවිල්ලා මේ ධර්මයක් දේශනා කරනකොට ඒකට පිරිස් නතු වෙනකොට මෙන්න දරුවන් නැසීම සඳහා වැන්දබුවන් නැති කිරීම සඳහා කුල නැසීම සඳහා මේ හේතු වෙනවා. මේ විදිහට කටයුතු වෙනවා කියලා චෝදනාවක් එනවා. ඉතින් එන්නේ චෝදනාවයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි අතර හැම වෙලේම ඝට්ටනයක් තියෙනවා. මේ සමාජයේ මතවාදී ලෝක මතවාදී සහ මේ භාග්‍යතුන් වහන්සේගේ මතවාදී අතර ඝට්ටනයක් තියෙනවා. අන්නේ ඝට්ටනේ එදා මෙදා තුර නැවත නැවත මතුවෙලා එනවා. නැවත නැවත ඉදිරිපත් වෙනවා. එතකොට යම්කිසි පහුගිය දවසක යම්කිසි සූත්‍ර දේශනාවක් හම්බුණා. ඒකේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ආශ්චර්ය අද්භූත ධර්ම කීපයක් ගැන. මේ තථාගත කෙනෙක් මේ ලෝකේ පහළ වෙනවද යම්කිසි අවස්ථාවක, ඒ පහළ වෙන අවස්ථාවේ මේ ලෝකේ මේ විදිහේ ආශ්චර්ය අද්භූත ධර්ම කීපයක් පහළ වෙනවා කියලා අන්න යම්කිසි විදිහක හැඟීමක් අදහසක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මොනවද මේ ආශ්චර්ය අද්භූත ධර්ම, මේ බුදුරෙක් පහළ වෙනවත් එක්ක මේ ලෝකේ පහළ වෙන ආශ්චර්ය අද්භූත ධර්ම මොනවද කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා හරියනම අදහස තමයි අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මොකද්ද අන්න අර ලෝකේ මතවාදී, මේ සංසාර මතවාදී, මේවායි ඇලිලා වෙලිලා කටයුතු කරපු මේ සත්වයා අන්න බුදුවරයෙක් පහළ වෙලා මේකෙන් වෙන්වීමක් පිළිබඳ ධර්මයක්, මේකෙන් මිදීමක් පිළිබඳ ධර්මයක් ප්‍රකාශ කරනවා. අන්නේ අවස්ථාවේදී මේ තථාගතයන් වහන්සේ මේ විදිහේ ධර්මයක් ප්‍රකාශ කරනකොට අන්න පහළ වෙන ආශ්චර්ය අද්භූත ධර්ම හතරක් තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. තථාගත ආචාර්ය මේ විදිහට තථාගතයන් වහන්සේ පහළ වීමත් එක්ක මේ ලෝකේ පහළ වෙන ආශ්චර්ය අද්භූත ධර්ම පළවෙනි එකේ සඳහන් කරනවා ආලයා රාමා, ආලයා රතා, ආලයා සම්මුදිතා. මෙන්න මේ විදිහට මේ ලෝකවාසී සත්වයන් මේකේ මේ ක්‍රියාවලියේ මේ හිත තුළ මේ ක්‍රියාවලිය ඇලිලා තමයි කටයුතු කරන්නේ. ඒ ඇලීමම අගය කරනවා. ඒ ඇලීමම ඇලීමටම වැදගෙන තියෙනවා. ඒ ඇලීමම රමණය කරනවා. ඔක තමයි මේ ලෝකවාසී සත්‍යයන්ගේ ස්වභාවය කියලා අන්න ප්‍රකාශ කළා. සා තථාගතේන අනාලයේ ධම්මේ දේශයමානේ සුස්සූසති සෝතං ඕදහති අඤ්ඤා චිත්තං උපට්ඨපේති. මෙන්න මේ විදිහට මේ ගත කරන මේ විදිහට සංසාර ගමනක් ගමන් කරන මේ සත්‍යය ආලයා රාමා, ආලයා රතා, ආලයා සම්මුදිතා මේ විදිහට ඇලිලා වෙලිලා පැටලිලා මේ ඉන්න සත්‍යයා තථාගතයන් වහන්සේ මේ විදිහේ අනාලේ ධම්මේ දේශයමානේ මෙන්න මේ විදිහට නොඇලීමක් පිළිබඳ ධර්මයක් දේශනා කරන අවස්ථාවේදී සුස්සෝසති සෝතං ඕදහති අඤ්ඤා චිත්තං උපට්ඨපේති. කරුණු තුනක් ඉදිරිපත් කරනවා. මේ දේ මේ ධර්මය ඇසිය යුතුයයි සිතනවා. ඇසිය යුතුයයි සිතලා කන් යොමු කරනවා. කන් යොමු කළා වෙනස් විදියක අදහසක්. ඇලීම වෙනුවට නොඇලීමක් හොඳයි කියන අදහසක් මේ පිරිස් තුළ හිත් තුළ ඇති කරගන්නවා. නැවතත් කිව්වොත් අන්න ඇසිය යුතුයයි සිතනවා. කන් යොමු කරනවා. මේ ඇලීමට වැඩිය නොඇලීම හොඳයි කියන අදහසක් හිත තුළ ඇති කරගන්නවා. එතකොට ඔන්න ඔය පහළ වෙන කොටස් තුන ඇසිය යුතු බව හිතීම, කන් යොමු කිරීම, අර විදියට වෙනස් විදියක අදහසක් ඇති කර ගැනීම කියන මේ කරුණු තුන තමයි භාග්‍යතුන් වහන්සේ පෙන්නන්නේ ආශ්චර්ය අද්භූත ධර්මයක් පහළ වුණා විදියට. අන්න තථාගත කෙනෙක් පහළ වුණා, ඒ පහළ වෙලා මේ විදිය ධර්මයක් දේශනා කරනවා. එතකොට මෙච්චර කාලයක් මේක ඇලිලා වෙලිලා ඉඳපු සත්‍යෝ මේකෙන් වෙන්වීමක් පිළිබඳ අදහසක් ඇති කරගන්නවා. අන්නේ අදහස ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා ප්‍රකාශ කරනවා. දෙවනුවට කියනවා මානය පිළිබඳ කතාවක්. මානේ රාමා, මානේ රතා, මානේ සම්මුදිතා, මෙන්න මේ විදියට මේ මානය, මානයක් පිළිබඳ රමණය කිරීමක්, ඒක වර්ධනය කිරීමක්, ඒකට ඇලීමක් මේ සත්‍යයන් තුළ තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා මාන විනයේ මේ මානය පිළිබඳ හික්මීමක්, මානය විනය නීමක් පිළිබඳ ධර්මයක් දේශනා කරනවා. ඒ හික්මීමේ ධර්මය දේශනා කරනකොට මේක ඇසිය යුතුයයි හිතනවා, ඒකට කන් යොමු කරනවා, ඒ පිළිබඳ වෙනස් විදියක අදහසක්, මානෙ අගය කරනවා, වෙනුවට මානෙ දුරු කිරීම හොඳයි කියන අදහසක් මේ මිනිස්සු ඇති කරගන්නවා. අන්න දෙවැනි ආශාර අද්භූත ධර්මය කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ ලෝකවාසී සත්වෙන් කලබලය, කලබලේම ඇලිලා කලබලේම වෙලිලා කලබල සහගත සබහකින් තමයි කල්ගත කරන්නේ. නමුත් මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සංසිඳීම පිළිබඳ ධර්මයක් දේශනා කරනකොට අන්න ඒක අහන්න ඕනේ, කන් යොමු කරනවා. ඊට පස්සේ අර විදිහට වෙනස් විදියක අදහසක්, මේ කලබලයට වැඩිය සංසිඳීම හොඳයි කියන අදහසක් ඇති කරගන්නවා. අන්න ඒකත් ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට අවිද්‍යාවෙන් වැහිලා, බිත්තරයකින් වැහිච්ච, බිත්තර කට්ටකින් වැහිච්ච වගේ ස්වභාවිකින් මේ අවිද්‍යාවෙන් වැහිලා අවිජ්ජාගතා, අවිද්‍යාගතා කියලා තමයි සඳහන් කරන්නේ. හරියට නිකන් බිත්තර කට්ටකින් වැහිලා වගේ අවිද්‍යාවෙන් වැහුණු ස්වභාවයක් මේ සත්‍යයන් තුළ තියෙනවා. එතකොට එහෙම ඉන්න මේ සත්‍යෝ භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා අවිජ්ජා විනය පිළිබඳ, අවිද්‍යාව දුරු කිරීම පිළිබඳ මේ විදිහට ධර්මයක් දේශනා කරනකොට ඒක ඇසිය යුතුයයි හිතනවා, ඒකට කන් යොමු කරනවා. ඒ අවිද්‍යාව අගය කිරීමක් වෙනුවට අවිද්‍යාව විනයනය කිරීමක් හිත තුළ අදහසක් ඇති කරගන්නවා. අන්න තවත් ආශ්චර්ය අද්භූත ධර්මයක් කියලා ප්‍රකාශ කරනවා. ඔන්න ඔය විදිහට තථාගත කෙනෙක් පහළ වෙනවාද, ඒ එක්ක පහළ වෙන ආශ්චර්ය අද්භූත ධර්ම මෙන්න මේවා කියලා ප්‍රකාශ කරනවා. මොකද්ද, මෙච්චර දවසක් මේ ක්‍රියාවලිය ඇලිලා, අපි එක එක විදිහකට ගමුකෝ, මේ ක්‍රියාවලිය ඇලිලා මේකෙම වෙලිලා මේකෙම බැසගෙන මේ ගත කරපු සත්වයා මේ බුදු කෙනෙක්ගේ වචනේ අහලා මේකෙන් දුරස් වීමක් තියුණා නම්, මේකෙන් ඉවත් වීමක් තියුණා නම්, මේක දුරු කිරීමක් තියුණා නම් යහපති කියන විදිහේ හැඟීමක් හිත තුළ ඇති කරගන්නවා. ඉතින් ඒක තම තමුන් තුළ පහළ වෙන දෙයක්. එතකොට තථාගත කෙනෙක් පහළ වෙනකොට පහළ වෙච්ච ආසාර අද්භූත ධර්මයක් අපි තුලත් තියෙනවා. ඒක නෙමෙයි එකතු වෙලා මේ අහගෙන ඉන්නේ, නැත්තම් මේ මේ වෙන වැඩ තියෙනවනේ අප්ප කරගන්න ඕන තරම්. ඈ ඒ ටිවිද්දිත් නැවත නැවත ඇයි මේ විදිහ ප්‍රතිපදාවක යෙදෙන්නේ කියලා ගත්තොත් අන්න මොකද වෙන්නේ, භාග්‍යතුන් වහන්සේ පහළ වුණාද, ඒ ආශ්චර්ය අද්භූත සිදුවීම සිද්ධ වුණාද, ඒත් එක්ක අපි තුලත් මෙන්න මේ විදිහට ආශ්චර්ය අද්භූත ධර්මයක් පහළ වුණා, ඒ වෙනස සිද්ධ වුණා. අන්න ඒ වෙනස සිද්ධ වෙනවද, අන්න ඒක හරිම පුදුම ධර්මයක්, ආශ්චර්ය අද්භූත ධර්මයක්. මොකද මෙච්චර කාලයක් අර කේම ඇලිලා වෙලිලා ගත කරේ හරියට නිකන් අවිද්‍යා අතාත්තා තණ්හා අම්මා කියලා ප්‍රකාශ කරනවානේ. ඔය ඉන්නේ නියම දෙමව්පියෝ, ඔය ගෙදර ඉන්න කට්ටිය නෙමෙයි නියම දෙමව්පියෝ. අන්න ඒ දෙමව්පියෝ දෙන්න එපාකෝ වගේ නෙමෙයි, ඒ දෙමව්පියෝ දෙන්න ප්‍රතික්ෂේප කරා වගේ නෙමෙයි. මෙච්චර කාලයක් මේ අවිද්‍යාව නැමැති තාත්තා, තණ්හාව නැමැති අම්මා, තණ්හා කියන වචනේ කොහොමත් මේ මේ ශ්‍රීලිංගික විදිහට තමයි සඳහන් වෙන්නේ. සිබ්බණී මහමුකාරිය తత్ర తద్రాభినందిని ఏ ఏ తన సత్తురు వేన ఒన్న విది వివిధ అదహస్ తీనో ఎదోడ మెన్న మే అమ్మ తాత ప్రతిక్షేప కరా వగే దేయక్ తమై మొకక్ నిసాద మెచ్చర దవసక్ మే అనే మగే తాత మే అనే మగే అమ్మ కిలా కల్గత కరుపు మే తనత్తా అర బుదువరేగే వచనయక్ కాల కొహేదో ఇన్న వెన పుద్గలేగే వచనయక్ కాల නන්නාඳුරන කෙනෙගේ වචනයක් අහලා මෙන්න මේ අම්මා තාත්තාව ප්‍රතික්ෂේප කරනවා. එන්නේ විදිය දෙයක් සිද්ධ වෙනවා. ඉතින් පැවිදි වෙනවා කියන්නේ ඒ වගේ දෙයක් තමයි එක්තරා විදියක. ඒක නිකන් බාහිරේ එහෙම ප්‍රතික්ෂේප කිරීමක් වගේ තමයි. අන්න දෙමව්පිය ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට තථාගතයන් වහන්සේ සරණ යනවා. ඒ සඳහා ජීවිතේ කැප කරනවා. අන්න ඒ වගේ පරිවර්තනයක් හිත තුල සිද්ධ වෙනවා. හිත තුල සිද්ධ වෙනවා. මෙන්න මෙච්චර කාලයක් අම්මා තාත්තා වගේ ඉන්දිය මේ දෙදෙනා ප්‍රතික්ෂේප කරනවා. ඒ ඇරෙන්න වෙනස් විදියක අදහසක්. මේ අවිද්‍යාව වගේ කලියුත්තක් නෙමෙයි, මේ තණ්හා වගේ කලියුත්තක් නෙමෙයි, මේකෙන් දුරස් වීමම යහපති කියන හැඟීමක් මතුවලා එනවා. ඔන්න ඕක අපි ළඟ පහළ වෙලා තියෙන ආශ්චර්ය අද්භූත ධර්මයක්. මොන වෙලාවේද පහළ වුණේ? අන්න තථාගත කෙනෙක් මේ ලෝකේ පහළ වුණාද? ඒ ධර්මය අපි ඇහුවද? අන්න ඒ වෙලාවේ අපි තුලත් මේ විදිහේ ආශ්චර්ය අද්භූත ධර්මයක් පහළ වෙනවා. හරියට නිකන් තථාගත කෙනෙක් අපි තුල පහළ වුණා වගේ ස්වභාවයක් තියෙනවා, මතුවලා එනවා. අන්න ඒක තමයි මේ පරිවර්තනය. ඒක තමයි මේ වෙනස. ඒක ලෝකයා එක්ක සමාජය එක්ක ගැටෙන එක ස්වභාවිකයි. ඉතින් ගැටුණාට මොකද? නැවත නැවත මේ මතවාදී දිනනවා, මේ ආශ්චර්ය අද්භූත ධර්මයේ දිනනවා. මොකද හේතුව? අරක කළා ඉවර කරන්න බෑ. අර යන ගමන කළා අහවර කරන්න බෑ. ඒකේ අගක් කෙලවරක් පෙන්වන්න බෑ. නමුත් ඔන්න මේ ප්‍රතිපදාව තුළ ඒ විදිහේ වෙනසක්, ඒ විදිහේ කෙලවරක්, ඒ විදිහේ අගක් පෙන්වන්න පුළුවන්. මොකද්ද මේ ප්‍රතිපදාව කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපි එක එක විදිහට හැමදාම ඉතින් කියනවා පුහුණුව පිළිබඳ. අදත් ඒ විදිහට පොඩි මතක් කිරීමක් කරමු. දැන් මේ ශාසනයේ වචන දෙකක් පාවිච්චි කරනවා මෙන්න මේ විදිහට. චිත්ත කියන වචනයකුත්, චේතසික කියන වචනයකුත් ප්‍රකාශ වෙනවා. චේතසික කිව්වහම තියෙන්නේ සිතෙහි හටගත් කියන වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට දැන් අපි මෙච්චරකල් අගය කරමින් ඉඳියේ සිහියක්, ප්‍රතිපදාවක්, භාවනාවක් නොදන්න කාලේ අපි අගය කරමින් ඉඳියේ මෙච්චරකල් මේ චේතසිකයක්, මේ හිතෙහි හටගත් දේවල් තමයි අපි අගය කරන්නේ. හිතේ නැවැරදි ස්වභාවය අපිට දැනගන්න හැකියාවක්වත් නැහැ. දන්නෙත් නැහැ. හිත අඳුරන්නත් බෑ. හිත දැකගන්නත් බෑ. එතකොට අන්න චේතසිකයන් හරහා තමයි අපිට මේක නිරූපණය වෙන්නේ. එතකොට මෙච්චර දවසක් අර දේවල් වල ඇලිලා ගත කරේ මානයන් විදිහට, කලබලයන් විදිහට, අර අවිද්‍යාව විදිහට, නොදැනීම විදිහට මේ සියල්ල ක්‍රියාත්මක වුණේ මෙන්න මේ චේතසිකයන්. මේ හිත තමයි නිවැරදි ස්වාමියා. නමුත් මේ හිත මේ චේතසිකයන්ගේ වහලෙක් බවට පත් වෙනවා. අන්න මේ විදිහේ චේතසිකයන් අතර හැම වෙලේම ඝට්ටනයක් තියෙනවා. ඒගොල්ලෝ අපිට ගහන්නේ ප්‍රොබබිලිටි වලින්. ඇහැ දස දහස් ගණනක් රූප අරගෙන එනවා. කන දස දහස් ගණනක් ශබ්ද අරන් එනවා. මේ විදිහට හිත දස දහස් ගණනක් හිතවිලි අරන් එනවා. එතකොට එකක් දෙකක් නම් අයියෝ වැඩක් නැහැ කියලා අතහැරලා දැමිද්දී අන්න ඉඳලා හිටලා එකක් ග්‍රහණය කරනවානේ. ප්‍රොබබිලිටි වලින් ගහන්නේ කැමති කෑම ජාති ඔක්කොම මේසෙකට එලලා දෙනවා. ඉතින් මොකක් හරි ගිහිල්ලා බෙදා ගන්න එක ස්වභාවිකයි. මොකක් හරි ගිහිල්ලා අල්ලා ගන්න එක ස්වභාවිකයි. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් මේ චේතසිකයන් රජවීමක් සිටිනවා. ඇත්ත ස්වාමියා හිත. නමුත් මොකද වෙන්නේ? මේ චේතසිකයන් රජ වෙනවා. රජ වුණ ගමන් ස්වාමියා ඒ චේතසිකයන්ගේ වහලෙක් බවට පත් වෙනවා. හරිනම් වහල්ලු තමයි මේ චේතසිකයන්. නමුත් අන්න හිත ඒ චේතසිකයන් රජ කිරීම නිසාම ඒ චේතසිකයන්ගේ වහලෙක් බවට පත් වෙනවා. අන්න තරහ ගියපු ඉලාවක තරහේ වහලෙක් බවට පත් වෙන්නේ. අන්න ස්වාමියා වහලෙක් බවට පත් වුණා. ස්වාමියා අර විදිහේ චේතසිකයන්ට යට වුණා. ඉරිසියාව ඇති වෙච්ච වෙලාවට ඉරිසියාවේ වහලෙක් බවට පත් වෙනවනේ. දුකක් වෙහෙසක් ඇති වෙච්ච වෙලාවක ඒ දුකේ වෙහෙසේ වාලේ බවට පත් වෙනවානේ. කන්න පුළුවන් හොඳ ප්‍රණීත ආහාරයක් දැක්ක වෙලාවට අන්න මොකද වෙන්නේ? ඒකේ වහලෙක් බවට පත් වෙනවානේ. ලස්සන ගෑනු ළමයෙක් දැකගත්තාම ඒකේ වහලෙක් බවට පත් වෙනවානේ. අන්න මොකද උනේ? චේතසිකයන් රජ වුණා. මේ හිතෙහි හටගත්. හැබැයි අන්න හිත නතු කරනවා, ස්වාමියාව යට කරනවා, අන්න ස්වාමියා වහලෙක් බවට පත් කරනවා. ඕක තමයි වෙන්නේ, ඕක තමයි නැවත නැවත වෙන්නේ. එතකොට මේ නොඇලීමක් පිළිබඳ ධර්මයක් ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ අපි ඉදිරියේ ප්‍රතිපදාවක් තියෙන අවදි වෙලා බලන්න, අවදි වෙලා බලන්න, බලනකොට බලනකොට තේරෙනවා මේ චේතසිකයන්ගේ ස්වභාවය. විවෘත මනසින් බලන්න, ටිකෙන් ටික ටිකෙන් ටික මෙන්න මේ විදිහේ යම්කිසි දුරස්ත බැල්මක්, වෙන කෙනෙක්ගේ දිහා බලනවා වගේ, වෙන දිහක් දිහා බලනවා වගේ, අර විදිහේ දුරස්ත බැල්මක් මේ හිත තුළ ඇති කරනවා. චේතසිකයන් චේතසිකයන් විදිහට දකින්න උත්සාහ ගන්නවා. මේ හිත කියන එක ඊට වැඩිය ප්‍රභාෂරයි, ඊට වැඩිය ගැඹුරු දෙයක්. මේ විදිහේ නියම සබහ ස්වාමියා වෙන්නේ මේ දේ තමයි කියන බැල්මක් පුරුදු කරනවා. එකපාට බෑ, එකපාට බෑ. අර හරියට නිකන් තිරයක වැටෙන රූප රාමුනේ අපේ ආකර්ෂණය අරගන්නේ. රූප වාහිනිය වැටෙන රූප තමයි, වාහනය වෙන රූප තමයි ආකර්ෂණය ගන්නෙ. නමුත් අර තිරය අපිට පේන්නේ නැහැ. තිරයේනේ මේ සියල්ල නිරූපණය වෙන්නේ. තිරය දකින්න බෑ. තිරය දකින්න අපේ හිත පුරුදු නැහැ. නැවත නැවත අර රූප ඔස්සේ මුලා වීමක්, චේතසිකයන් ඔස්සේ මුලා වීමක් තමයි තියෙන්නේ. හිතේ හටගත් අර තිරේ හටගත් දේවල් ඔස්සේ මුලා වීමක් තමයි තියෙන්නේ. ඉතින් එන්නේ වගේ මුලා වීමකින් පොඩ්ඩක් දුරස් වෙලා අර විදිය අනුන්ගේ දෙයක් වගේ පොඩ්ඩක් මේක දිහා බැලුවොත් අන්න ටික ටික තේරෙනවා මේ චේතසිකයන් තමයි මේ වැඩ කරන්නේ. හිතෙහි ස්වභාවය අඳුරන්න බෑ, හිතෙහි ස්වභාවය දැකගන්න බෑ චේතසිකයන් හරහා එරෙන්න. අන්න චේතසිකයන්ගෙන් ටික ටික දුරස් වීමක්, දුරස් වෙන්න වෙන්න අන්න හිතෙහි නියම ආකාරයට බැස ගැනීමක් මේ ප්‍රතිපදාව තුළ ඉස්මතු වෙලා එනවා. ඉතින් ඒ නිවැරදි ආකාරයට බැසගත්තා කියන්නේ අන්න වචනෙට අහුවෙන්නේ නෑ, තර්කෙට අහුවෙන්නේ නෑ, අප්‍රමාණයි, ප්‍රමාණ කරන්න බෑ කියලා ඔන්න ඔය විදිහ විවිධ වචන වලින් ප්‍රකාශ කරන්න උත්සාහ ගන්න මේ දේ තමයි. මෙච්චර කාල අපි ප්‍රමාණ කරේ මොනවාන්ද? චේතසිකයන් හරහා හිතෙහි හටගත් ඒවා ප්‍රමාණ කරන්න පුළුවන්, ඒවා අර විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්, වචනෙට අල්ලන්න පුළුවන්. නමුත් නිවැරදි හිතේ ස්වභාවය ඒ විදිහට වචනෙට අල්ලන්න බෑ, ප්‍රමාණ කරන්න බෑ, ප්‍රකාශ කරන්න බෑ. ඒ දේ දිහාවට ක්‍රමානුකූලව බැස ගන්නවා. ඉතින් ඔය නිවන පිළිබඳ පෞගේ දවස්වල යම් කිසි විදිහක නිකන් පැහැදිලි කිරීමක් කියලා අපිට ගන්න පුළුවන්. හරි ලස්සන පැහැදිලි කිරීමක් හම්බුණා. මොකද්ද? අන්න සිහින නැති ගැඹුරු නින්දක්. සිහින නැති ගැඹුරු නින්දක එයා ඉන්නවද මේ නින්ද විට්නස් කරන්න? එහෙම කෙනෙක් නැත. ඒ වෙනුවට නින්දෙන් ඇහැරුණාට පස්සේ තේරෙනවා ඊයේ රෑනම් හොඳට නින්ද ගියා. ඔය නින්ද යන්නේ නැති කට්ටියට හිටපු ගමන් ඇවිල්ලා කියනවනේ, අන්න මේ යන්තම් ඇති ඊයේ නම් පැය තුන හතරක් නින්ද ගියා. අන්න පහුවදාට තේරෙනවා යකෝ ඊයේ නම් නින්ද ගියා. පුදුම සැනසීමක්, පුදුම සැනසීමක්. අන්න ඒ විදිහ අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ ඒක විට්නස් කරන්න කවුරුත් නැහැ, ඒකට සාක්ෂි දෙන්න, ඒක දැකගන්න ඒ වෙලාවේ කවුරුත් නැහැ. නමුත් ඇහැරුණාට පස්සේ තේරෙනවා පහුගිය ටිකේ හොඳට නිින්ද ගියා. ඔය නිවන ගැන කියනකොටත් සෝපදිශේෂ අනුපදිශේෂ කියලා කොටස් දෙකකට වෙන් කරලා පෙන්නනවා. සෝපදිශේෂ කියන්නේ අන්න ඇහැරුණාට පස්සේ දැනෙනවා ඊයේ රෑනම් හොඳට නිින්ද ගියා, ගැඹුරු සිහින රහිත නිින්දක්. ඒ වෙලාවේදී නිදියගෙන ඉන්න බව විට්නස් කරන්න මම ඉඳියේ නැහැ. අනුපදිශේෂ කියන්නේ මොකද්ද? අනිදිය ගත්තා තමයි ආපහු අවදි වෙන්නේ නැහැ. ඔන්න ඒ විදිහේ ස්වභාවයක්, ඔන්න ඒ විදිහේ අර හිතේ නියම ස්වභාවයට බැස ගැනීමක්. හිතෙහි හටගත් දේවල් නෙමෙයි, ඒ වෙනුවට හිතෙහි නිවැරදි ස්වභාවයට බැස ගැනීමක් පිළිබඳ ධර්මයක් ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රතිපදාව තේරුම් ගන්න අපහසුයි. තමන් තුළින් අත්දකින්න එක තමයි නියම ක්‍රමවේදේ. අත්දකින්නකොට අත්දකින්නකොට තේරෙනවා මෙන්න මේ අමුතු ගැඹුරකට මේ හිත බැස ගන්නවා. ඉතින් අර හරි ලස්සන කතාවක් තියෙනවා, ඔය ආචාන්චා හාමුදුරුවන්ගේ කතාවක්. ඒ හාමුදුරුවෝ ගාවට ඇහිලා කෙනෙක් අහනවා, ඔබ වහන්සේ රහතෙක්ද කියලා අහනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා, ඔබේ ප්‍රශ්නය පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්, මම ඒකට මේ විදිහට පිළිතුරු දෙන්නම් කියලා ඔන්න ලස්සන කතාවක් කියනවා. මොකද්ද කියනවා? මම කැලේ ගහක්. මේ ගහේ මෙන්න මේ විදිහට අතු ඉති ගෙඩි මේ විදිහේ තියෙනවා. එතකොට මේ ගහේ අතු වල මේ වටපිටාවෙන් ඉන්න කුරුල්ලෝ ඇවිල්ලා වහනවා. වහලා මේ ගහේ අතුවල තියෙන ගෙඩි මේ කුරුල්ලෝ රස විඳිනවා. එතකොට මේ කුරුල්ලන්ට සමහර විට මේ ගෙඩි ඇඹුල් වෙන්න පුළුවන්. මේ කුරුල්ලන්ට සමහර විට මේ ගෙඩි පැණි රස වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ කතා කරනවා මේක නම් ඇඹුල් මේක පැණි රසයි. මේ 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 ගෙඩි රසයි මේ ගෙඩි හරි නෑ. මේ ඇඹුල් මේවා පැණි රසයි කියලා මේ වගේ මේ විදිහට මේ කුරුල්ලෝ කතා කරනවා. නමුත් ගහට මේ කතාව අදාළ නෑ. ගහට මේ කතාව නිකන් කුරුල්ලන්ගේ කිචිබිචියක් විතරයි. කුරුල්ලන්ගේ කියවිල්ලක් විතරයි කියලා ප්‍රකාශ කරනවා. රාහු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා. වටපිටාවේ ඉන්න කුරුල්ලෝ කාලා ඇඹුල් පැණි රහයි කියලා කියන්න පුළුවන්. හැබැයි ගහට ඒක අදාළ නෑ. ගහට මේක තවදුර කුරුල්ලන්ගේ කිචිබිචියක් විතරයි කියවිල්ලක් විතරයි කියලා ප්‍රකාශ කරනවා. අන්න මොකද්ද මේ කියන ගැඹුරු ස්වභාවේ ගැන ගැඹුරු පැහැදිලි කිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. ගැඹුරු මුත් තේරෙන පැහැදිලි කිරීමක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් එවැනි උදයක් තමුන් තුලින් අත්දකින්න කියන ආරාධනාව, තමුන් තුලින් දැන හඳුන ගන්න කියන ආරාධනාව ඉදිරියෙන් තියාගෙන අද දවසේ කතා බහ අපි මෙතනින් අවසන් කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ කාලයක් තිස්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් පවත්වාගෙන එන මේ ධර්මදේශනා මාලාවේ අද දිනත් අප වෙනුවෙන් පැවැත්වූ වටිනා ධර්මදේශනාව වෙනුවෙන් ඔබ වහන්සේට ගෞරවනීය කෘතඥතාවය පින්දීමෙන් පුද කරමු. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාදු සාදු සාදු
සාදු සාදු. හොඳයි, එහෙනම් අපි අවසන් කරමු.
ඕකාස වන්දාන් බන්ති
සුඛී හන්තු.